කූවේකුරු ගෙදර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.
අයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් ඌවේ ගුරු ගෙදරින් 8-9 ශ්‍රේණි සඳහා සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නවා බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ අනුෂා විතානගේ ගුරු මෑණියන්.
අයිබෝවන් දරුවනේ, අද ආවේ ඕගලන්ට 8 ශ්‍රේණියේ ක්‍රියාපද පිළිබඳව, 8 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළ වන ක්‍රියාපද පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඉතින් ඕගොල්ලෝ දැන් මේ වෙනකොට දන්නවනි දරුවෝ, ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද කියන එක මං හිතන්නේ දැන් මේ වෙනකොට ඕගොල්ලෝ දන්නවා. ඒ වුණාට මං ආපහු ඕගලන්ට පොඩි විස්තරයක් කරන්නම් ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද කියලා. අපි ක්‍රියාපදයක් කිරීමක්, සිදුවීමක්, විඳීමක් ගැන කියවෙන පද තමයි දරුවෝ ක්‍රියාපද කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ ක්‍රියාපද අතරින් වාක්‍යයක ආඛ්‍යාතය ලෙස යෙදෙන ක්‍රියා අවසාන ක්‍රියා බවත්, ඒ වගේම එසේ ආඛ්‍යාතය ලෙස නොයෙදෙන ක්‍රියා අනවසාන ක්‍රියා බවත් ඕගොල්ලෝ 6-7 ශ්‍රේණිවලදී ඉගෙන ගත්තා. ඉතින් අද මේ පාඩමෙන් මම ඕගලන්ට කියලා දෙන්නේ විධික්‍රියා, ඒ වගේම ආශිර්වාද ක්‍රියා. එතකොට මේ විධික්‍රියා, ආශිර්වාද ක්‍රියා කොහොමද අපි හඳුනාගන්නේ? ඒ වගේම මෙයා කොහොමද අපි වාක්‍යයක යොදන්නේ කියන එක තමයි අපි දැන් ඉගෙන ගන්නෙ. හොඳයි. විධික්‍රියා. විධික්‍රියා කියලා කිව්වොත් දරුවෝ අපි දන්නවා විධානයක්, ඒ වගේම අනකිරීමක්, ඒ වගේමත් පුළුවන් ඉල්ලීමක්. ඔන්න ඔය වගේ දේවල් අපිට විධික්‍රියා කියලා හඳුන්වන්න පුළුවන්. දැන් මම දන්නවා මගේ දුවල පුතාලා ඔයගොල්ලන්ගේ පෙළ පොත ළඟට අරගෙන ඇති. මොකද අපිට දැන් මේ ඉස්කෝලේදී නම් ඔයගොල්ලන්ට බෝඩ් එකේ කියා දෙනවනේ ක්‍රියාපද, හැම ව්‍යාකරණ නේද? දැන් අපිට දැන් බෝඩ් එක කියා දෙන්න බෑනේ. ඒ හන්දා ඔයගොල්ලන්ගේ පොත් අරගෙන ඒව බලාගමු. මොකද නැත්තම් මට වාක්‍ය හැම ඔයගලන්ට දැනුවත් කරන්න විදිහක් නැති නිසා. හොඳයි. ඒකේ තියෙනවා මෙහෙම වාක්‍යයක් බලන්න පොඩ්ඩක්. කරුණාකර මැද පේලිය ඉස්සරහට යන්න. ඔයගලන්ට බස් එකේදී නිරන්තරයෙන්ම ඇහෙනවා ඇති. නේ? ඔව්, කරුණාකර ඉස්සරහට යන්න. ඒ වගේම ඉස්කෝලේදීත් ඔහොම පේලිය හැදෙනකොට කියනවනේ. නේද? ඔව්. මෙන්න මේක පුතේ අනකිරීමක්. නේද? ඔව්, යන්න. කරුණාකර මෙද පෙළේ ඉස්සරහට යන්න. ඒ කියන්නේ අනකිරීමක්. ඒ වගේම මෙන්න මේ අනකිරීම තව එක් විදිහකට බලමු. මෙන්න මේ ජන කවිය දිහා බලමු අපි පොඩ්ඩක්. ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු, බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු, කඩුල්ලේ තරම දැනගෙන වැට බඳිනු, තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු. ඔතනදී ওই ජන කවියේ අවසානයේ බන් කපනු, පනිනු, බඳිනු, හරිනු. මේ වගේ නම් ආදරයක් නම් ගැප් වෙලා නැහැ. නේද? තියෙන්නේ කෙනිම නියෝගයක්. ඔව්. එතකොට මේ විධික්‍රියාවල ඔගොල්ලෝ දැන් අනකිරීමක්, නියෝගයක් කියන දේ දැන් ඔයගලන්ට දන්නවා. අපි තව එකක් බලමු. මෙන්න මේ මනමේ නාට්‍යින් මා කීව මා කීව අසා තැති නොගෙන නිසලව හිඳුනු මැන සොඳුර. මොහු මේ වනයේ වැද්දෝ වෙති. බලන්න එතන හිඳිනු මැන සොඳුර. හිඳිනු මැන. එහෙනම් එතන තියෙන ව්‍යාකරණය විධික්‍රියාව තමයි දරුවනේ හිඳිනු මැන. එතනදී ඔන්න ආදර අර්ථයක් තමයි, එහෙම නැත්නම් ආයාචනයක් එතනදී සඳහන් වෙනවා. එහෙමනම් දැන් අපි මේ කතා කරපු මේ ක්‍රියාපද වලින් ඇඟවෙන්නේ එක පැත්තකින් විධානයක් ඇඟවෙනවා, ඊළඟට නියෝගයක්, ඉල්ලීමක් නේද? ඉතින් මෙන්න මේ නියෝග ආදරයෙන් වගේම අනාදරයෙන්ද සිදු කරන්න පුළුවන්. දැන් අර අපි කලින් කතා කරේ මේ ජනකවියේ තියෙන කප්පනු, ඊළඟට පණිනු, බාන්දීනු, හාරිනු, මෙන්න මේ විධික්‍රියාවල ආදරය ගැබ්වෙලා නැ නේද? නමුත් ඊළඟට අර මනමේ නාටකයෙන් අපි ඉදිරිපත් කරේ වාක්‍ය නේ හිඳිනු මැන. එහෙම කිව්වම එතන ආදරාර්ථයක් සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ හින්දා යම් අනකිරීමක් හෝ නියෝගයක් වගේම ආයාචනයක්, ඉල්ලීමක් කිරීම සඳහා භාවිතා වන ක්‍රියාපද අපි හඳුන්වනවා දරුවනේ විධික්‍රියා කියලා. හොඳයි, තවත් මම ඔයගලන්ට උදාහරණ කීපයක් කියන්නම්. අනකිරීමක්, නියෝගයක් මෙන්න මේ විදිහට හඳුන්වනවා. කියනු, කියව, කියව්. බලනු, බලව, බලව්. හිඳිනු, හිඳුව, හිඳියු. නේද? ඒ වගේම අපි බලමු දැන් ඉල්ලීමක්, එහෙමත් නැත්නම් ආයාචනයක් විධික්‍රියාවක් කියදෙන්නේ කොහොමද කියලා. කියන්න, කියනු මැන, බලන්න, බලනු මැන, හිඳින්න, හිඳිනු මැන. ඔන්න බලන්න, එහෙනම් විධික්‍රියා අපිට ආදරයක් අනාදරයෙන් දෙකෙන්ම පුළුවන් විධික්‍රියා පද ප්‍රකාශ කරන්න. නේද? හොඳයි. ඒ වගේම තමයි දරුවනේ ඕගලන්ට තියෙනවා මේ සිංහල භාෂාවේ විධික්‍රියා නිර්මාණය වෙන ආකාර කීපයක්. අපි ඒකත් ටිකක් සාකච්ඡා කරමු. මොකද මේක ඕගලන්ට ගොඩාක් වැදගත් වෙනවා දරුවනේ 9, 10, 11 පන්තිවලදී මේ විධික්‍රියා හඳුනා ගන්න. අපි මුලින්ම බලමු ක්‍රියා මූලය. ඒ කියන්නේ ක්‍රියා මූලයක් කියනවා දරුවනේ ක්‍රියාපදයක මුල් ස්වරූපයට. ඒ කියන්නේ ක්‍රියාවක් ගොඩනැගෙන්න හැදෙන මුල් ස්වරූපය අපි හඳුන්වනවා ක්‍රියා මූලය කියලා. එතකොට ක්‍රියා මූලයම විධික්‍රියාර්ථයක් දෙන අවස්ථා තියෙනවා. දැන් අපි බලමු මේ බලන්න කිව්වොත් බල කියන එක තමයි ක්‍රියා මූලය. ඔගලන්ට 10 වගේ ගියාම ඔවා හදාගන්නේ කොහොමද? ඔය ක්‍රියා ප්‍රකෘති, නාම ප්‍රකෘති ඔයයි ඔගලන්ට ඉගෙන ගන්න පුළුවන්. මම ගොඩක් දේවල් දැන් කියන්නේ නැහැ. ඉතින් මෙතනදී ක්‍රියා මූලයම, එහෙනම් ක්‍රියාපදයක මුල් ස්වරූපය පුළුවන් දරුවනේ විධික්‍රියාර්ථයක් ගෙන දෙන්න. මෙන්න බලන්න සැලරිහින් සංදේශය ඔයගොල්ලෝ අහලා ඇති මෙන්න මෙහෙම. බල මහා මුහුද එම සඳ උතුරින් පෙනෙන. බල මහා මුදු. බල. එතන බල කියලා කියන්නේ ක්‍රියා මූලය. එතන මේ බල කියන්නේ බලන්න කියන අදහස. නේ? එතන බල කියන එක එතන විධික්‍රියා අර්ථයක් ගෙන දෙන හින්දා විධික්‍රියා පදයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අස දැන් ත යන මග සලකුණු මෙතෙන් සිට. මන් අස. අසන්න, අසව්. නේ? අන්නේ හන්ද අස කියන්නේ ක්‍රියා මූලය. ඒක විධික්‍රියාර්ථයක් ගෙන දෙනවා. ඊළඟ තියෙනවා සැල කරත ගිය කටයුතු සිට එකත් පස. සැල කර. අන්නේ එක. යන්නේ විදිහට එන ක්‍රියා මූලය විධික්‍රියාර්ථයක් දෙනවා කියන එක ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. සමහරවිට වාක්‍යයක මෙහෙම දුන්නොත් බල මහා මුහුදේම සඳ උතුරින් පෙනෙන කියලා. ඕකේ ඔයගලන්ට විධික්‍රියා පදයට යටින් ඉරක් අඳින්න කියලා වගේ දුන්නොත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනි මෙතන මේ බල කියන එක තමයි විධික්‍රියා පදේ කියලා කියන්නේ කියලා. හොඳයි, අපි තව එකක් ගමු. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මෙහෙම වචන ටික. ඉවසව, අසව, යව, කරව, සැතපෙව. බලන්න එතන මොනවද තියෙන්නේ කියලා. ක්‍රියාමූලයක් තියෙනවා, ක්‍රියාමූලයට පස්සේ යෙදෙනවා ප්‍රත්‍ය කීපයක්. නේද? ඒ ප්‍රත්‍ය තමයි වයන්න, වුයන්න. නේ? එහෙමනම් ව කියන ප්‍රත්‍ය ඒක වචනාර්ථයෙන් යෙදෙනවා, වූ කියන ප්‍රත්‍ය බහුවචනාර්ථයෙන් යෙදෙනවා. හොඳයි. බලමු ඊළඟට මම අර කලින් කිව්වා වගේ මේ උදාහරණ ටික. ව කියන ප්‍රත්‍ය, ව කියන්නේ අපි දැන් කතා කරා, ව කියන ප්‍රත්‍ය කියන්නේ ක්‍රියාමූලයට පස්සේ ව කියන ප්‍රත්‍ය යෙදුනම ඒ වචනේ අර්ථයෙන් අපි ඒක වචනාර්ථයක් ප්‍රකාශ කරන්නේ. මේ බලන්න. මදක් ඉවසව කොල්ල මගේ වචනය අසව. බලන්න ඒකත් ඔයගොල්ලෝ අහලා තිබ්බන මේ නාටකයේ කොටස. මදක් ඉවසව, එනේ ඉවසව, ඉවස කියලා කියන්නේ ක්‍රියාමූලය, ව කියන ප්‍රත්‍ය එකතුනාම ඉවසව කියලා විධික්‍රියාවක් යෙදෙනවා. ඊළඟට අසව. අස කියන්නේ ක්‍රියාමූලයක්, ව කියන්නේ ප්‍රත්‍යක්. එහෙනම් ක්‍රියාමූලයට පස්සේ ව කියන ප්‍රත්‍ය එකතු වීමෙන් බහුවචනාර්ථයක් වගේම ඒක වචන විධික්‍රියා පදයක් යොදා ගන්න පුළුවන්. තව උදාහරණයක්. ගුරු බැහුලේ යව අවුලේ නොවි කිසි. ඒක සරණින් සංදේශය. නේ? ගුරු බැහුලේ යව අවුලේ යව. යව කියන්නේ එතන ක්‍රියා මූලය. කට ව කියන ප්‍රත්‍ය එකතු වෙලා තියෙන්නේ. කරව කියන්නේ කර කියන ක්‍රියා මූලයට ව කියන ප්‍රත්‍ය එකතු වෙලා කරව පියාසර සකි කොන්ත ගං තොටි. ඊළඟ ලසල් රුකෙක සැත පෙව ලපලු සිහිලල. මන සැත පෙව ව කියන ප්‍රත්‍යයදලා තියෙනවා. ඊළඟ වූ කියන. එතකොට වූ කියන ප්‍රත්‍යයදනේ බහුවචනාර්ථයේ යෙදෙන්න කියලා අපි කතා කරා. වැද්දෙනි තෙපි මෙතනින් නික්ම යව්. તો යව් කියලා කියන්නේ එතන විධික්‍රියා. යොමා කරනෙත් බලව් මනමේ කුමරු පැමිණේ. බලව් කියන බල කියන ක්‍රියා මූලයට වූ කියන ප්‍රත්‍ය එකතු වීමෙන්, වූ කියන බහුවචන ප්‍රත්‍ය එකතු වීමෙන් එතන විධික්‍රියා පදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟ මගේ වැරයෙන්ම නිදහස් කොට තිබුම මගේ යුතුයකමයි සලකව් හැම දිනම. ඔයගොල්ලෝ දන්නවා නිදහස් දැහැන එස් මහින්ද හිමිගේ කාව්‍ය පන්තියකින් උපුටගෙන තියෙන්නේ. එතන මගේ යුතුයකමයි සලකව්. සලකව් කියන්නේ එතන විධික්‍රියා පදය. හොඳයි. ඊළඟ නූ ප්‍රත්‍යයෙන්. නූ ප්‍රත්‍යයෙන් අවසන් වන ක්‍රියා රූප ඒක වචන හා බහු වචන යන දෙවර්ගයටම යෙදෙනවා. නූ ප්‍රත්‍යයෙන්. දැන් අපි කලින් අර ජන කවියක් එහෙම අපි කතා කරේ නේද? ගොඩැල්ලේ තරම දැනගෙන ලිද කපනු. එතන කපනු කියන ප්‍රත්‍ය. අවසන් වන ක්‍රියා රූප ඒක වචන බහු. ඒක වචනයෙන් යෙදෙනවා. උතුම් අදහසින් මෙය කියවනු සිතනු. ඊළඟ තව එකක් ඔගොල්ලෝ හැලති සිංහබහු නාට්‍යයේ සුප්පා දේවි කියන්නේ ප්‍රේමවන්ත දරුවෙනි මා හිඳිනු කන්‍යෝම. අන්න එතන හිඳිනු කියලා කියන්නේ විධික්‍රියා පදය. හොඳයි. ඊළඟ තව එකක් අපි බලමු. මෙන්න මෙහෙම ඔගොල්ලෝ අහලා තියෙනවා. එන්න, එන්ටර්, එන්ඩ නේ. ඊළඟ ලියන්න, ලියන්ඩ, ලියන්ට ඔන්න ඔය වගේ වහලා ඇති. බලන්න පුතේ එතන මොකද වෙලා තියෙන්නේ? ඒත් ක්‍රියා මූලයට න්ට, න්ඩ, න්ඩ කියන ප්‍රත්‍ය එක් වෙලා විධික්‍රියාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේකනම් කතා ව්‍යවහාරයේ යෙදෙන විධික්‍රියා රූපයක් වෙනවා. මේක හැබැයි ඒක වචන හා බහුවචන ભેදයකින් තොරව තමයි යෙදෙන්නේ. අපි එක වාක්‍යයක යෙදෙන හැටි බලමු. ගම් වතුරෙන් අසරණෝ මිනිසුන්ගේ ජීවිතවලට සරණක් වන්නට ඔබත් දායක වෙන්න. වෙන්න. ඊළඟට තියෙන නිට්ටඹුව බහින අය ඉස්සරහට එන්න. එන්න කියන පද. දරුවනේ අභ්‍යාස පොත් අරන් පෙළ පොතේ ක්‍රියාකාරකම කරන්න. ඕක නම් උගලන් හැම වෙලෙම හැනව ඇති ඉස්කෝලේ යන දවස්වල නේද? ක්‍රියාකාරකම කරන්න. කරන්න කියන එක විධික්‍රියා පදයක්. ඊළඟට අපි තව එකක් බලමු. මෙන්න මෙහෙම. බරණස් පුරයට ඉහෙන් පැමිණ. දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරනු මැනවි. ඊළඟට කියනවා කරනු මැනවි. හිමියනි, ඔහුට සමාව දෙනු මැනවි. ඊළඟට ඒකත් මනමේ නාට්‍යෙන්නේ. ඔව්, දෙනු මැනවි, කරනු මැනවි. ඊළඟ තව සිංහබහු නාට්‍යනුත් කොටසක් බලමු අපි. නුඹලා තිදෙනා මගින් විය නොහැකිය. ඇත්ත කියනු යෙහිකි. ඇත්ත කියනු යෙහිකි කියන කීවා නම් හොඳයි කියන එක. නේ? එහෙනම් කියනු යෙහි යෙහිකි කියන එකත් එතන විරික්‍රියා පදයක්. ඒතර ඔය විදිහට බලනකොට පුතේ අපි දැන් කතා කරේ මේ නු කියන ප්‍රත්‍යයෙන් අවසන් වන ක්‍රියාපදවලට පස්සේ මැනවි, හොඳයි, යෙහිකි, මනාය වැනි නිපාත පද. ඔන්න එහෙනම් මැනවි, හොඳයි, යෙහිකි, මනාය කියලා කියන පුතේ නිපාත පද. එහෙනම් මේ නිපාත පදයේදී මෙන් විදික්‍රියා පද හැදෙනවා. හැබැයි මේ විදික්‍රියා වලින් ආදරාර්ථයක් නම් ප්‍රකාශ වෙනවා නේද? ඔව්. එහෙමනම් සමහරලාට ඕගලන්ට කරනු මැනවි කියලා දුන්නොත් මැනවි කියලා තියෙන හින්දා මේක නිපාත පදයක් කියලා ඔයගොල්ලෝ හිතයි. නෑ, ඒකේ මුලින් තියෙනවා කරනු මැනවි. එහෙනම් එතන තියෙනවා අනු ප්‍රත්‍යයෙන් අවසන් වන ක්‍රියා රූපවලට පස්සේ මැනවි, හොඳයි, යෙහෙකි ඔය වගේ නිපාත පදයේ දුනොත් ඒක විදික්‍රියා පදයක් බව ඔයගොල්ලෝ මතක තියාගන්න. හොඳයි, අපි තවත් මෙන්න මෙහෙම සින්දුවක් නම් ඔයගොල්ලෝ අහලම ඇති. පොඩ්ඩක් බලන්න. රාං කිරිල්ලිය, රාං කිරිල්ලිය, රාං කුරුල්ලට එන්ද කියාපිය. තව එකක්. බින්කුණ්ඩෝ, බල බින්කුණ්ඩෝ, තෝත් නටාපිය, මාත් නටන්නම්. එතන තියෙන නේද පුතේ නටාපිය, කියාපිය. මේවා හැබැයි ඉස්සර පැරණි ව්‍යවහාරේ නම් ආදරයට කියන ඒවා. ඒ වුණාට දැන් අපේ අම්මලා තාත්තලා නම් අපිට ඔවා කියන්න දෙන්නේ නැහනේ නේ. ඔව්. ඒ වුණාට කාව්‍ය ග්‍රන්ථවල මේ වගේ ඒවා යෙදෙනවා. එතනත් බලන්න. කියාපිය. එහෙනම් මෙතනදී ක්‍රියා මූලයට එහෙමත් නැත්තම් පූර්ව ක්‍රියා. පූර්ව ක්‍රියා මගේ දුවල පුතාලා හතේදී ගණගත්තා නේද? ඔව්. මම ඒවා දැන් කියන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්න හින්දා. එතෙ මේ ක්‍රියාමූලයට එහෙමත් නැත්නම් පූර්ව ක්‍රියාවයට පිය, එහෙම නැත්නම් පියව් කියන ප්‍රත්‍ය එකතු වීමෙන් විදික්‍රියා නිර්මාණය වෙනවා නේද? ඔව්. පිය යන්න ඒකවචනාර්ථයෙන් කියනවා, පියව් යන්න බහුවචනාර්ථයෙන් යෙදෙනවා. එහෙමනම් වර්තමාන ව්‍යවහාරේ නම් මේහි අනාර්ථයක්, අනාදාර්ථයක් තමයි ගැබ්බෙලා තියෙන්නේ විදික්‍රියා විශේෂයක් විදිහට. නමුත් පැරණි ව්‍යවහාරයේදී මේක ආදරෙන් කියන වචන විදිහට හඳුන්වලා දීලා තියෙනවා. හොඳයි. අපි තව එකක් බලමු ඊළඟට. ඉනේ බලාපන්, ඉනමට සීල බලාපන්. බලාපන්. ඊළඟ දැදුරු ඔයෙන් එන එතනගේ ඔමරි බලාපන්. එතන බලාපන්. පෞකල ගොනෝ ඇද පන් හපුතල් යනවා. ඇද පන්. බලාපල්ලා මේ මූණේ ඇති. බලාපල්ලා. ඊළඟ සතර දෙනෙක් සිට කල, සතර දෙනෙක් සිට කල පිඹපල්ලා. පිඹපල්ලා. කලා වැවට පින් දීලා ඵලයල්ලා. ඵලයල්ලා. බලන්න එතන. එතනක් තියෙන පුතේ ක්‍රියා මූලයට නේ. දැන් බලමු බලාපං. එතන බලා කියන ක්‍රියා මූලයට පන් කියන වචනේ. එහෙම නැත්නම් පල්ලා කියන ප්‍රත්‍ය එකතු වීමෙන් සෑදෙන විදික්‍රියා. පන් කියන ප්‍රත්‍ය වචන නෙමෙයි පුතේ, ක්‍රියා මූලයට පන් හා පල්ලා ප්‍රත්‍ය එකතු වීමෙන් සෑදෙන විදික්‍රියාද සිංහල කතා ව්‍යවහාරයේ ගොඩාක් වෙලාවට තියෙනවා. අපි යාළු යාළු එකතු වුණාම නේද? ඔව්. පන් ඒක වචනාර්ථේනොත් පල්ලා වචන ප්‍රත්‍ය බහුවචනාර්ථේනොත් ප්‍රකාශ කරන බවක් තමයි දැන් අපි කතා කරපු උදාහරණ ටිකේ සඳහන් වෙලා තියෙන්නේ. හොඳයි දරුවනේ. එහෙනම් ඔය විදික්‍රියා පද හැදෙන ආකාරය, භාවිතා වෙන ආකාරය අපි ඉගෙන ගත්තේ. හොඳයි. ඊළඟ තියෙනවා දරුවනේ ආශිර්වාද ක්‍රියා. මේ ආශිර්වාද ක්‍රියා යමෙකුට සුබ හෝ අසුබ පැතුමක් කිරීමේදී භාවිතා වෙන ක්‍රියා විශේෂය තමයි ආශිර්වාද ක්‍රියා කියලා හඳුන්වන්නේ. එතකොට මේ ආශිර්වාද ක්‍රියා අනතීත කාලේ, ඒ කියන්නේ අනාගත වර්තමාන කාලේ, ඒ වගේම පුරුෂ තුනේ ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ. ඒ වගේම කාල ભેදයට අනුව ඒක වචන, බහු වචන ආදී යෙදෙනවා. ඉතින් අපි ටිකක් බලමු. දැන් සුභ පැතුම් වර්ථයේ දෙන ආශිර්වාද ක්‍රියා. දැන් උගලන්ට කියන සුභ උපන්දිනයක් වේවා, සුභ නව වසරක් වේවා නේද? අන්න ඒ වගේ වේවා කියන පද ආශිර්වාද ක්‍රියා විදිහට අපි ගන්නවා. ඊළඟ අසුභ පැතුමුත් තියෙනද? අපික සුභ පැතුම් තියෙනවා වගේම අසුභ පැතුමුත් තියෙනනේ. සතුරෝ වෙනසෙත්වා, හොරාට මේ කළ දේ ඵල දෙත්වා නේ, වෙනසෙත්වා ඵල දේවා. මේ වහිනන් දරුවනේ සුභ අසුභ පැතුම් අර්ථයේ දෙන ආශිර්වාද ක්‍රියා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ ආශිර්වාද ක්‍රියාව නිර්මාණය වෙන්නවා වන්නේ ප්‍රකාශන ක්‍රියා රූපයේ අගට වේවා යන අරුත ඇතිව වා කියන නිපාතයේ එක්වීමෙන් තමයි මෙන්න මේ ආශිර්වාද ක්‍රියා හැදෙන්නේ. එතකොට අපි කිව්වා වගේම උත්තම, මධ්‍යම, ප්‍රථම යන පුරුෂ තුනේම වර නැගෙනවා මෙන්න මේ විදිහට. මම පුංචි උදාහරණ ටිකක් කියන්නම්. ප්‍රථම පුරුෂේ නම් සනසේවා, ඒක වචනයෙන් යෙදෙනවා, බහු වචනයෙන් සනසෙත්වා. මධ්‍යම පුරුෂ සනසෙහිවා, සනසෙව්වා. උත්තම පුරුෂ සනසෙම්වා, සනසෙමුවා. කියන උත්තම පුරුෂ ඔයගොල්ලෝ දන්නවනේ මම, අපි කියන දෙක තමයි උක්ත වෙන්නේ. ඒ උක්තේ අනුව තමයි ආඛ්‍යාතයේ යෙදෙන්නේ කියන එක ඔයගොල්ලෝ දැන් දන්නව නේද? එහෙනම් උත්තම පුරුෂය සනසෙම්වා වෙනවා මම කියලා යෙදුනොත්, සනසෙමුවා කියලා යෙදෙනවා අපි කියලා යෙදුනොත්. හොඳයි. සමහර අවස්ථාවලදී දරුවෝ විදික්‍රියා රූපන් ආශිර්වාද විදිහට යෙදෙනවා, ආශිර්වාදාර්ථයේ යෙදෙනවා. බලන්න මෙන්න මේ විදිහට. දියෙන් ගොඩෙන් ගිනිජාලා මැවියන්, මැවියන්. බලන්න හරියට විදික්‍රියා රූපයම ආශිර්වාදෙහි යෙදෙනවා. ඒක හොඳට දැනගෙන ඉන්න ඕනේ ඔයගොල්ලෝ. ඊළඟට බලන්න මෙතන අම්මා සම්බුදු වෙනදා නිවන් දකින්න අම්මා, දකින් දකින්න අම්මා. දකින් කියන්නේ එතන ආශිර්වාදාර්ථයේ යෙදෙන විදි මේ පදයක්. පමා වෙලා වැහ පන් වෙයි වලාවේ නේ, තබන තබන පයලිස්සා වැටියන්, මුතු මැණිකා මට හීනෙන් පෙනියන්. ඒතර පෙනියන්, වැටියන්, ඒ වගේම වැහපන් නේද, දකින්, මැවියන්. දැන් මෙන්න මේවා මම කිව්වේ සමහර අවස්ථාවලදී මේ විදික්‍රියා රූපත් ආශිර්වාදාර්ථයේ යෙදෙනවා. ඒ වාක්‍යයේ යෙදීම අනුව අපිට තීරණය කරන්න පුළුවන්. තවත් අවස්ථාවලදී පුතේ වාක්‍යයේ ප්‍රත්‍යක් නැමැතිව ක්‍රියා මූලයම ආශිර්වාද ක්‍රියා ලෙස යෙදෙන අවස්ථා තියෙනවා. බලන්න මෙතනදී සුරවර සරද විබිසන දෙව් කැලණිපුර. බලන්න එතන සරද නේ, සරදේවා කියන අදහසනේ නේද? සරදේවා, සරදෙත්වා කියන අදහසින් තමයි සරද. එහෙමනම් තවත් අවස්ථාවලදී මේ වාක්‍යයේ ප්‍රත්‍යක් නොමැතිව ක්‍රියා මූලයම ආශිර්වාද ක්‍රියා විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් දැන් අටේ දරුවන්ට, මගේ අටේ දරුවන්ට දැන් මේ තියෙන අභ්‍යාස ටික ඔයගලන්ට කරගෙන යන්න පුළුවන්. ඔයගොල්ලෝ ඔයගලගේ ඇතිනේ වෙනමම පොතක් නේද? මේ වැඩසටහන් සඳහා අභ්‍යාස කරන්න වෙනමම පොතක් ඇති. ඒ පොතේ මේ අභ්‍යාස ටික කරන්න. මම මේ වැඩසටහන අවසානයේදී ඔයගලන්ට තව මං අභ්‍යාස ටිකක් දෙන්නම්. හොඳයි. ඊළඟට අපි බලමු දරුවනේ. දැන් ඔය අටේ දරුවන්ටනේ තිබුණේ විදික්‍රියා, ආශිර්වාද ක්‍රියා නේද? හොඳයි. දැන් අපේ නමේටත් එනවනි දරුවෝ ටිකක් නේ. ඔව්, අටේ ඉන්න අයත් නමේට එනවා. නමේත් මගේ දරුවෝ ටිකක් ඉන්නවා. ඒ හන්ද අපි නමේදී තියෙන ක්‍රියාපද කියමනවද කියලාත් බලමු. නමේදී තියෙනවා ප්‍රයෝජ්‍ය ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා නේද? අපිට ප්‍රයෝජ්‍ය ක්‍රියා ඉගෙන ගන්නත් ඕනේ, අසම්භාව්‍ය ක්‍රියා ඉගෙන ගන්නත් ඕනේ. හැබැයි මම දන්න විදිහට මේවා කලින් නම් අපි ඉගෙනගෙන නැහැ. 6 7 8 පන්තිවලදී මේවා ඉගෙනගෙන නැතුව ඇති. ඒ නිසා අපි 9 දරුවෝ, 8 දරුවෝත් අහගන්න. 8 දරුවන්ටත් මේක වැදගත් වෙනවා. 9 පාඩමේ තමයි මේක තියෙන්නේ. කටින පූජෝත්සවය කියන පාඩමේ තමයි ඔයගලන්ගේ මේ ව්‍යාකරණ පාඩම තියෙන්නේ. අපි මේ ව්‍යාකරණ පාඩම තමයි අද කරන්න සූදානම. ඒ නිසා ප්‍රයෝජ්‍ය ක්‍රියා. අපි මේ වචනවල විදිහම බලමු ප්‍රයෝජ්‍ය ක්‍රියා. ඒක ඉගෙන ගන්න කලින් මම ඔයගලට තව පුංචි විස්තර කිරීමක් කරන්නම්. දැන් ක්‍රියාපද දන්නවා ඔයගොල්ලෝ. ඊළඟ ක්‍රියාපද වර්ග දෙකකට බෙදෙනවා අවසාන ක්‍රියා, අනවසාන ක්‍රියා කියලා. ඊළඟට අවසාන ක්‍රියා කියලා අපි හඳුන්වනවා ප්‍රයෝජ්‍ය ක්‍රියා, විදි ක්‍රියා, ආශිර්වාද ක්‍රියා. ඒ වගේම වාක්‍ය අවසාන ක්‍රියා අපි අවසාන ක්‍රියා විදිහට හඳුන්වනවා. ඒ වගේම අනවසාන ක්‍රියා කියලා හඳුන්වන්නේ පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා. ඉතින් දැන් අපි දන්නවනේ කිරීමක්, සිදුවීමක්, විඳීමක් පිළිබඳව කියවෙන පද තමයි දරුව ක්‍රියාපද කියන්නේ කියන එක අපි දැන් දන්නවා. ඉතින් ඔය විදිහට මේ ක්‍රියාපද අතුරින් අවසාන ක්‍රියා ගණයට අයත් විදි ක්‍රියා සහ ආශිර්වාද ක්‍රියා අපි දැන් ඉගෙන ගත්තා. ඒ වගේම අනවසාන ක්‍රියා ගණයට අයත් පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා පිළිබඳව 7-8 ශ්‍රේණිවලදී අපි ඉගෙන ගත්තා. එහෙමනම් මේ පාඩමේ තියෙන මේ අවසාන ක්‍රියාවලට අයත් වන මේ ප්‍රයෝජ්‍ය ක්‍රියා සහ අනවසාන ක්‍රියාවට අයත් වන මේ අසම්භාව්‍ය ක්‍රියා පද පිළිබඳව තමයි දැන් අපි බලන්නේ. ඒත් ප්‍රයෝජ්‍ය ක්‍රියා. බලන්න අපි මේ වාක්‍ය නිකන් බලමු. ගුරුවරයා අකුරු ලියයි. නේ මොන ගුරුවරයා අකුරු ලියනවා? එහෙනම් ලියයි කවුද ලියන්නේ? ගුරුවරයා. මොනවද ලියන්නේ? අකුරු. එහෙනම් උත්තේන අනුව ආඛ්‍යාතය කර්මය යෙදිලා තියෙනවා. ඊළඟ වාක්‍ය ගුරුවරයා ශිෂ්‍යයා ලවා අකුරු ලියවයි. බලන්නකෝ දරුවනේ. ගුරුවරයා ශිෂ්‍යයා ලවා අකුරු ලියවයි. එහෙනම් තමන් විසින් සිදු කරන ලබන ක්‍රියා වගේම අනුන් ලවා කරවනු ලබන ක්‍රියා විශේෂයක්ද සිංහල භාෂාවේ දක්නට ලැබෙනවා කියන එක දැන් ඕගලන්ට තේරෙනවා නේද? ආ එහෙනම් අපි දැන් අර ඉස්සෙල්ලා කිව්වේ ගුරුවරයා අකුරු ලියයි. ඒක තමන් විසින් කරනු ලබන ක්‍රියාව. ඊළඟ වාක්‍ය ගුරුවරයා ශිෂ්‍යයා ලවා අකුරු ලියවයි. එහෙමනම් දෙවෙනි වාක්‍යයෙන් වෙනත් අයකු ලවා කරවනු ලබන ක්‍රියාවක් පිළිබඳව සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අන් අයකු මෙහෙවීමෙන් කරනු ලබන ක්‍රියා හඳුන්වනවා දරුවනේ ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා. අනුන් වෙනුවෙන් එහෙම නැත්නම් අන් අයකු මෙහෙවීමෙන් අන් අයකු මෙහෙවීමෙන් කරවනු ලබන ක්‍රියා හඳුන්වනවා ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා. හොඳට මතක තියාගන්න ලියවයි, කියවයි, නටවයි අන්න ඒ වගේවා ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම දරුවනේ අපි දන්නවා ක්‍රියාමූලයක් කියන එක දැන් දන්නවා. ඒක ක්‍රියාමූලයක් විදිහට උදාහරණයක් විදිහට අපි ගමු ලිය කියන ක්‍රියාමූලයට ප්‍රයෝජ්‍ය ක්‍රියා ප්‍රත්‍ය විදිහට ව කියන ප්‍රත්‍යයත් අවසාන ක්‍රියා අවසාන ප්‍රත්‍ය විදිහට ඊ කියන ප්‍රත්‍යයත් යෙදුනොත් ලියවයි කියලා ප්‍රයෝජ්‍ය ක්‍රියා පදයක් නිර්මාණය හදා ගන්න අපිට පුළුවන්. ඊළඟ කර වයි. ඊළඟ කර වති. නේ කර වමි. නැත්නම් බල වමි. බල වමු. ඔන්න ඔය වගේ අපිට ප්‍රයෝජ්‍ය ක්‍රියා පද හදා ගන්න ලේසියි. ඊළඟට මේ ප්‍රයෝජ්‍ය ක්‍රියා මම අපි කලින් කිව්වා වගේම පුරුෂත්‍රය, කාලත්‍රය, ඒකවචන, බහුවචන වලත් කර්තෘකාරක හා කර්මකාරක වලත් යෙදෙනවා. අපි උදාහරණයක් විදිහට ගමු. අනතීත කාලයේ ඒකවචන ප්‍රථම පුරුෂ පදයක් නම් කරවයි. ඒක බහුවචනෙන් කරවති. අතීත ඒකවචන නම් කරවීය. අතීත බහුවචනෙන් යෙදුනොත් කරවූහ. ඊළඟ මධ්‍යම පුරුෂ නම් කරවහි, කරවහු, කරවීහි, කරවූහ. උත්තම පුරුෂ ගත්තොත් කරවමි, කරවමු, කරවීමි, කරවූමු. හොඳයි. ඔය විදිහට අපිට සමහර අවස්ථාවලදී එකම ක්‍රියාව සඳහා ප්‍රයෝජ්‍ය ක්‍රියා රූප කීපයක් භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට රකි, රක්වයි, රක්කයි, රක්කවයි. හොඳයි. ඊළඟට තව තියෙන මේ ප්‍රයෝජ්‍ය ක්‍රියාවලදී අකර්මක ධාතු. අකර්මක ධාතු කියන්නේ කර්මයක් රහිතව තියෙනවා, කර්මයක් සහිත සකර්මක බවට පත් කරන්න පුළුවන්. උදාහරණයක් මල්ලි අඬයි. අඬයි කවුද? මල්ලි. නේ? ඒකේ කර්මයක් නැහැ. කර්ම පදයක් නැහැ. ඒව අපි හඳුන්වනවා දරුවනේ අකර්මක කියලා. ඊනට අයියා මල්ලි අඬවයි. ඔන්න ඒකේ සකර්මක කර්මයක් තියෙනවා. අයියා මල්ලි අඬවයි. අඬවයි කවුද? අයියා කාවද? මල්ලි. නේ? ඔව්. ඔන්න මේ විදිහට මෙන්න මේ වාක්‍ය දෙකේම කර්මපද නොයදුණු අකර්මක වාක්‍ය තියෙනවා නේ. ඒ වගේම ප්‍රයෝජ්‍ය ක්‍රියා බවට පත් කරාට පස්සේ ඒක කර්මපද බවට පත් වෙලා ඒ වාක්‍ය නිවැරදි කරලා තියෙනවා. එහෙමනම් ඊළඟට අපි බලමු සකර්මක ක්‍රියා ප්‍රයෝජ්‍ය ක්‍රියා බවට පත් කිරීමේදී බහුකර්මක වෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. බලන්න මෙතන නංගි ගීත ගයයි. ඔන්න එහෙනම් ඒක මේ සකර්මක වාක්‍යයක් නේ. ක්‍රියාවක් තියෙන මේ කර්මයක් තියෙනවා. නංගි ගීත ගයයි. ගයයි කවුද? නංගි මොනවද? ගීත. ඔන්න ඊළඟට තියෙනවා ගුරුතුමිය නංගි ලවා ගීත ගයවයි. පිට අවුදාහනයක්ගම් වඩුවා පුටුව සාදයි. ඊළඟ තාත්තා වඩුවා ලවා පුටුව සාදවයි. නේ? හොඳයි. දැන් මෙතනදී පළවෙනි වාක්‍යයේ තියෙනවා නංගි ගීත කියන පදත් ඊළඟ එකේ වඩුවා පුටුව කියන පදත් කර්ම පද බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා එම ප්‍රයෝජ්‍ය ක්‍රියා සහිත වාක්‍ය අපි හඳුන්වනවා දරුවනේ බහු කර්මක පද බවට පත්ව තිබෙන වාක්‍ය බව. හොඳයි. එහෙනම් ඕවා ප්‍රයෝජ්‍ය ක්‍රියා. ඊළඟට අපි බලමු අසම්භාව්‍ය ක්‍රියා කියලා කියන්නේ මොනවද කියලා. දරුවනේ අසම්භාව්‍ය ක්‍රියා කියලා හඳුන්වනවා අපි අනවසාන ක්‍රියා ප්‍රභේදයක් වන අසම්භාව්‍ය ක්‍රියාවල ස්වરૂප දෙකක් දකින්න ලැබෙනවා. එකක් තමයි දරුවනේ කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා, අනිත් එක අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. එතකොට මෙන්න මේක කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා අපි මුලින්ම සාකච්ඡා කරමු බලන්න. කාලාර්ථය සම්භාව්‍ය ක්‍රියා කියලා කියනවා නිශ්චිත කාල සීමාවක් හැඟවෙන ක්‍රියා රූප කාලාර්ථය සම්භාව්‍ය ක්‍රියා කියලා හඳුන්වනවා. නිශ්චිත කාල සීමාවක් හැඟවෙනවා. බලන්න නිලියක නටද්දී ප්‍රේක්ෂකයෝ බලා සිටියහ. බලන්න මේ වාක්‍යයේ බලා සිටීම සිදු වෙලා තියෙන්නේ නිලියක නැටීම සිදුවන විට. ඒ අනුව බලා සිටීමේ කාර්ය සිදු වූ නිශ්චිත කාලය කුමක්ද යන්න මේ නටද්දී යන ක්‍රියා රූපයෙන් කියවෙනවා. ඊළඟට මේ ක්‍රියා රූප නිර්මාණය කරගන්න තවත් විවිධ ප්‍රත්‍ය තියෙනවා. ඒවා අපි හොඳට දැනගන්න ඕනේ. බලන්න ත කියන ප්‍රත්‍යය දුනොත් කියත වන් කියත උන් මෙතෙපල ආයේ ඇදුරු ගුත්තින. එතන කියත කියත කියන්නේ එතන කියද්දී කියන අදහස. එහෙනම් කියත කියලා යෙදෙන්නේ එහෙනම් කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක් කියන එක මගේ දුවල පුතාල දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම ආල්පයන්නේ නැගෙත්. හිරු නැගෙත් මල් පිපේ. එහෙනම් හිරු නැගෙද්දී කියන අදහස. ඊළඟට දී සිටියදී තාත්තා එතන සිටියදී මම ගෙදර ආවෙමු. නැ සිටිද්දී කියන අදහස එතන. ඊළඟට මා නිවසට පැමිණෙද්දී අම්මා උයමින් සිටියා. ඊළඟ ම කියන එකනත් පුළුවන්. ම කියන ප්‍රත්‍ය ලැබුණාම කියන්නේ අක්කාගෙන් ලිපියක් ලැබුණාම මට දන්වන්න. නේ? අක්කාගෙන් ලිපියක් ලැබුණාම බලන්න. ඒකත් එහෙනම් කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාපදය. කෘදන්ත නාමයකට පස්සේ කාලවාචී පදයේදීමෙන්ද කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා නිර්මාණය කරන්න පුළුවන්. දෙයිසලම මේ වාක්‍ය කියලා ඉන්නම් පුතාලට. සීනු හඬ ඇසෙන විට ළමයි රැස්වීම ශාලාවට පැමිණියහ. සීනු හඬ ඇසෙන විට. එතකොට දරුවෝ මෙතන ඇසෙන කියලා කියන්නේ කෘදන්ත නාමයක්. ඒ කෘදන්ත නාම තද්දිත නාම ඔයගලන්ට 9 10 11ට ගියාම ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් මම චුට්ටක් විස්තර කරන්නම්. සීනුහඬ ඇසෙන විට ඇසෙන කියන්නේ තමයි කුදන්ත නාමයකට පස්සේ මෙන්න මේ කාලවාචී පද. කාලවාචී පදයක් කියන්නේ පුතේ එතන විට ළමයි රැස්වීම ශාලාවට පැමිණියා. එහෙනම් එතන කියන්නේ ඊළඟ මාමා ගෙදර එනකොට කුඩා පුතා ඉදිරියට දුවගෙන ඉදිරියට දුවයි. බලන්න මාමා ගෙදර එනකොට. ඒතකොට එන කියලා කියන්නේ කෘදන්ත නාමයක්. ඊට පස්සේ එදෙනවා කාලවාචී පදයක් කොට කියලා. නේ? ඒතකොට කොට අන්න ඒක තමයි කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියලා හඳුන්වන්නේ. ඊළඟ ලේඛකයන් පොත් ලියන කල්හි පාඨකයෝ සතුටු වෙති. ඊළඟට සඳ කලකින් ඔවුනොවුන් සෝරි දිගු කලකින් ඔවුනොවුන් මුණ ගැසුණු සඳ සතුරෝ මිතුරෝ සතුටට පත්වුව. දිගු කලකින් ඔවුනොවුන් මුණ ගැසුණු සඳ මිතුරෝ සතුටට පත්වුව. එහෙනම් එතන සඳ. හොඳයි, ඊළඟට අබ අපිට තියෙනවා අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා ගැන ඉගෙන ගන්න. අනියමාර්ථය සම්භාව්‍ය ක්‍රියා කියනව දරුවනේ කිසියම් ක්‍රියා රූපයක් මගින් අවිනිශ්චිත බවක් හැඟෙන්නේ නම් එවැනි ක්‍රියා අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා කියලා හඳුන්වනවා. බලන්න මේ උදාහරණේ ශිෂ්‍යයන් පාසල් ගියොත් ගුරුවරු ගන්නති. ගියොත්. එහෙනම් ගියොත් තමයි ශිෂ්‍යයන් පාසලට ගියොත් තමයි ගුරුවරු ගන්නන්නේ. නේද? අමුත්තෙකු නිවසට පැමිණියොත් වැඩිහිටියෙකුට දන්වන්න. ඔහු ලිපියක් යවුවත් ලේකම්තුමායට පිළිතුරක් නොවි. බලන්න පුතේ එතන මේ අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියා නිර්මාණය වන ආකාර කිහිපයක් තියෙනවා. ඒවට මෙන්න මේ වගේ ප්‍රත්‍ය යෙදෙනවා. තු ඔබ එය කර තුදු මම නොකරමි. නේ? යත බැරි නොවේ. ඒ කියන්නේ එතන කර තුදු යත ඊළඟට කියනවා මල්ලි එහි ගිය හොත් මම දෙයියමි. හොත්. ඊළඟට ඔවුන් එසේ කියතොත් මම දෙය පිළිගනිමි. කියතොත්. ඔවුන් එසේ කළොත් අපිද එය අනුගමනය කරමු. නං කළොත්. දරුවන් පාසල් ගියොතින් දෙමව්පියෝ සතුටු වෙති. එහෙනම් ගියොතින්. අන්න එහෙනම් ඒ වාක්‍යවල කර තුදු යත හොත් කියතොත් කළොත් ගියතින් අන්න ඒ වගේවා මොනවද දරුවනේ අනියමාර්ථේ අසම්භාව්‍ය ක්‍රියා කියලා අපි හඳුන්වනවා. එහෙමනම් දරුවනේ මම ඕගලන්ට පුංචි ප්‍රශ්න ටිකක් දෙන්නම්. පැවරුම් ටිකක් ඉක්මනට ලියාගන්න බලන්න. මගේ අටේ දරුව ටිකට නවයේ දරුව ඔක්කොම මේක ලියාගන්න පුළුවන් ඕගලන්ට. ඉක්මනට ලියාගන්න දරුවනේ. පහ සඳහන් ගද්‍ය හා පද්‍ය පාඨවල ඇති විධික්‍රියා යටින් ඉරක් අඳින්න. ඉඳලා හිතලා ඇවිල්ලා අප්පච්චි බලලා යන්න. දරුවන්ට දන්වනු මැනව. දරුවන්ට දන්වනු මැන. එම්බල වදකය මගේ හිස එක කඩු පහරින් කපව. නැගිටින්න අපි යමු මාලිගාවට. ඔය ඉපල් ටිකක් කඩලා දරමිටියක් බැඳපන්. එක පිම්මේ කවුරුත් ඉදිරියට වරෝ. සලකව් ගැමුණු පැරකුම් සිහලුන්ගේ සෙට. බලන් මිතුර මෙහි මුල පිට පින්තූරේ. ගයව් ප්‍රීති ගි වරෙව් සමගිවි තබව් පෙරට පාදැන්. වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔංචිල්ලා. ඔන්න ඔය අභ්‍යාස ටික කරන්න දරුව ඔගලන්ට මේ පාඩම අවසානයේදී. ඊළඟට නමේ දරුවොත් මෙන්න මේ අභ්‍යාසය කරන්න බලන්න. පහත සඳහන් ක්‍රියාපද ප්‍රයෝජ්‍ය ක්‍රියාපද බවට හරවා ලියන්න. කඩයි, කපති, සෑදුවේය, පනිමි, හඬමු, ගණිති, පලයි, අදිමි, කොටහි, බලහු. හොඳයි, ඊළඟට පහත සඳහන් ප්‍රයෝජ්‍යාර්ථයේ දෙන වාක්‍යවල හිස්තැන් වලට සුදුසු පද ලියන්න. මුලින්ම හිස්තැනක්. සිසුන් ලවා පන්ති කාමරය පිරිසිදු කරවති. දෙක අම්මා සිඟිත්තා හිස්තැනක්. පොලිස් නිලධාරියා හිස්තැනක් ගසෙන් බස්සයි. මම නංගී ලවා රචනයක් හිස්තැනක්. නුඹ සේවිකාව ලවා වැඩ හිස්තැනක්. අපි හිස්තැනක් ලවා නාට්‍යයක් කරවමු. රජවරු කාර්මික ශිල්පීන් ලවා ගොඩනැගිලි හිස්තැනක්. අම්මා නංගි ලවා ඇඳුමක් හිස්තැනක්. ති ඔන්න ඔය වගේ ඔන්න ඔය අභ්‍යාස ටික ඔගලන්ට කරන්න පුළුවන්. ඒ වගේම පෙළ පොතෙත් ඔගලන්ගේ අභ්‍යාස ටිකක් තියෙනවා. ඒ අභ්‍යාස ටික කරන්න ඔගලන්ට පුළුවන් වෙනවා දැන්. හොඳයි දරුවනේ. එහෙමනම් අද දවසේ මම ඔයාලට කියා දුන්නේ අට ශ්‍රේණියට අදාළ විධික්‍රියා ආශිර්වාද ක්‍රියා සකස් කරගන්නේ කොහොමද, ඒවා වාක්‍යවල යොදන්නේ කොහොමද කියලා. ඒ වගේම නවයේ ශ්‍රේණියේ දුවල පුතාලට ප්‍රයෝජ්‍ය ක්‍රියා සකස් කරගන්නේ කොහොමද, අසම්භාව්‍ය ක්‍රියාවල ස්වરૂප දෙකක් තියෙනවා, ඒවා යොදන්නේ කොහොමද, ඒවා හඳුනගන්නේ කොහොමද. ඒ වගේම පළවෙනි කාලාර්ථය සම්භාව්‍ය ක්‍රියා කියලා කියන්නේ නිශ්චිත කාල සීමාවක් හැඟවෙන ක්‍රියා රූපත්. ඒ වගේම අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා කියලා කියන්නේ කිසියම් ක්‍රියා පදයක් මගින් අවිනිශ්චිත අර්ථයක් හැඟවෙනවා නම් අන්න ඒ ක්‍රියාපද අනියමාර්ථ ක්‍රියා කියලා අපි හඳුන්වනවා. හොඳයි දරුවනේ. එහෙමනම් ඕගලන්ට අද මම ක්‍රියාපද පිළිබඳව පාඩමක් කියලා දුන්නේ. ඒක හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම ඕගොල්ලෝ පෙළ පොතේ තියෙන අභ්‍යාස සියල්ලම කරන්න මන් දුන්න අභ්‍යාසත් කරන්න මම මෙතනින් නවතිනවා. ඔබ සැමට ස්තුතියි.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ සිංහල පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ අනුෂා විතානගේ ගුරු මෑණියන්.
ඌවේ කුරුකෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැ